ඔබ රැඳ සිරින්නේ SBS සිංහල සේවය සමකෙන්. වැඩිතුර තොරතුරු දැනගැනීමට පිවිසන්න sps.com.au/සිංහල වෙපඩවයට.
SBS ගුවන්විදිලිය ප්‍රවෘත්ති කාලීන සිදුවීම් සහ තොරතුරු ඔබ වෙත සමීප කරවයි. සම්බන්ධ වන්න SBS සිංහල ගුවන්විදිලිය සමඟ sps.com.au/sinhalese.
මේ ගෙවිලගේ සතියේ ශ්‍රී ලංකාවේ තත්ත්වෙත්ති කොහොමද? අපි සූදානම් මෙහෙමනම් සුපුරුදු පරිදි අද සඳුදා දවසේ මෙතෙන් සිට ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න. විශේෂයෙන්ම මේ වෙනකොට ශ්‍රී ලංකාවේ ආර්ථිකය නගා සිටුවීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් අගමැතිවරයා ප්‍රමුඛ වත්මන් ආණ්ඩුවේ ක්‍රියාකලාපයේ කෙසේද යන්න පිළිබඳව විශේෂිත අවධානයක් තියෙනවා. ඒ වගේම 21 වෙනි සංශෝධනයේ සම්බන්ධව විශාල කතාබහක් තියෙනවා. ඒ සම්බන්ධව මේ වෙනකොට ඒ අදාළ කෙටුම්පත නව අධිකරණ අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළා තියෙනවා කැබිනට් මණ්ඩලයට. ඉතින් ඒ සම්බන්ධව විවිධ පාර්ශ්වවල අදහස් මේ වෙනකොට අපිට වාර්තා වෙමින් තියෙනවා. ඊට අමතරව තවත් දේශපාලනික වශයෙන් වැදගත් වන කාරණා කිහිපයක් මේ පසුගිය සතියේ කෙවිලගේ සතියේ සිද්ධ වුණා. අපි සමාලෝචනය කරමු සුපුරුදු ලෙසින් සූදානම් සිටින ශ්‍රී ලංකාවේ සිට මාධ්‍යවේදී මනෝජ් උදටියාවල. අයබෝවන් සුබෝදෑසනක් මනෝජ්.
අයබෝවන් සුබෝදෑසනක් දිලෘක්ෂි.
ඊයේ අගමැතිවරයා රනිල් වික්‍රමසිංහ මහතා ජාතිය අමතා සිදු කරපු ප්‍රකාශය හරහා මොනවද කියුනේ යන්න පිළිබඳව අපි කෙටියෙන් සමාලෝචනයක් ලබා ගනිමු. මුලින්ම ඔහු ලංකාවේ ඉදිරි ආර්ථිකය සම්බන්ධව දේශපාලන තත්ත්වය පිළිබඳව 21 වෙනි සංශෝධනයේ පිළිබඳව අදහස් ප්‍රකාශ කළා. සමුච්චයක් විදිහට ගත්තාම විශේෂතා මොනවද එහි තිබුණු මනෝජ්?
ඔදිලොක්ෂි, දැන් මේ මූණ දීලා තියෙන ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්න රටේ මූල්‍ය පාලනය සම්බන්ධයෙන් තමයි විශේ෷ අවධානයක් යොමු කරලා තිබුණේ. දැනට මූල්‍ය කටයුතු පිළිබඳව කාරක සභා තුනක් තිබෙනවා. රජයේ මූල්‍ය කාරක සභාව, ගිරුම් කාරක සභාව, ඒතිකම රාජ්‍ය ව්‍යවසාය පිළිබඳව කාරක සභාව. ඊට අමතරව තවත් කාරක සභා දෙකක් ඇති කරන්න ඊ අග්‍රාමාත්‍යවරයා යෝජනා කළා. එකක් තමයි ක්‍රම හා විධි කාරක සභාවක්. රජයේ ආදායම් ක්‍රැෂ් කරන්න, ආදායම් වැඩි කිරීමේ ක්‍රියාමාර්ග ගන්න, ඒවා යෝජනා කරන්න කමිටියක් ඇතුළත් කරලා තමයි ඒ කාරක සභාව පත් කරන්න යෝජනා කරේ. ඊට පස්සේ බැංකු සහ මූල්‍ය ආයතනවල මූල්‍ය තත්වය දැන් යම් ආකාරයකට දුර්වල වෙලා තියෙනවා. ඒ හින්දා බැංකු සහ මූල්‍ය සේවා පිළිබඳව කාරක සභාවක් යෝජනා කරලා තියෙනවා. ඊට අමතරව අධීක්ෂණ කමිටු 10ක් පත් කරන්න අලුත් යෝජනාවක් අරගෙන ආවා. මූල්‍ය කාරක සභා 5ක් වගේම අධීක්ෂණ කාරක සභා 10ක් පත් කරලා ඒවට සභාපතිවරු විදිහට පසුපෙළ මන්ත්‍රීවරුන් පත් කරලා ඒ අයට බලතල ලබා දෙන්න කාරක සභා 15ක් ඇති කරන්න යෝජනා කරා අග්‍රාමාත්‍යවරයා. එයින් 4ක් වෙනුවෙන් තරුණයින් පත් කරන්න, කාරක සභා 4ක් වෙනුවෙන් තරුණයින් පත් කරන්න යෝජනා කරා. එතකොට එකකට තරුණ පාර්ලිමේන්තුව, එහෙම නැත්නම් යවුන් පාර්ලිමේන්තුව නියෝජනය කරන කෙනෙක්ට අවස්ථාව ලබා දෙන්න. ඒ වගේම දැනට මේ රටේ පවතින තත්ත්වයන් සම්බන්ධයෙන් අරගල කරන කණ්ඩායම්වල තරුණයින්ට නායකත්වය ලබා දෙන්න. මේ හැම විදිහකටම උනන්දුවක් දක්වන පාර්ශව තරුණයින් ආදී කණ්ඩායම් සම්බන්ධ කරගෙන ඔවුන්ට යම් වගකීම් බාර දෙන්න අග්‍රාමාත්‍යවරයා යෝජනා කරා. රටේ මේ වර්තමාන පවතින ක්‍රමයෙන් වෙනස් වුණු ක්‍රමවේදයක් ඉදිරියට අරගෙන යන්න ජනතාව යෝජනා කරන නිසා. ඒත් එක්කම ජාතික සභාවක් පිළිබඳව යෝජනාවක් කරා. කතානායක, අගමැති, විපක්ෂ නායක ඇතුළු ප්‍රධාන පක්ෂ නායකයන්ගෙන් සමන්විත කමිටුවක් තමයි මේ ජාතික සභාව විදියට අග්‍රාමාත්‍යවරයා යෝජනා කරන්නේ. කැබිනට් තීරණ ගැන කතා කරන්න, පාර්ලිමේන්තුවේ ප්‍රතිසංවිධාන ගැන සාකච්ඡා කරන්න, දේශපාලන මණ්ඩලයක් විදිහට මේ අය එකට එකතු වෙලා වැඩ කරන්න අග්‍රාමාත්‍යවරයා යෝජනා කරා. ඉතින් මේ 21 වෙනි සංශෝධනයේ පිළිබඳවත් අවධානය යොමු කරා. මේ අග්‍රාමාත්‍යවරයාකින් බලාපොරොත්තු වෙනවා සුභවාදී ප්‍රතිඵල. එතුම කියන්නේ පාර්ලිමේන්තුවේ බලතල වැඩි වෙන හින්දා එය යම් ආකාරයකට සුබදායී තත්වයක්. ඒ සඳහා යොමු වීමේ අවශ්‍යතාවයක් අග්‍රාමාත්‍යවරයා ඊයේ පැහැදිලි කරා.
මේලකට අවධානයට ලක් කරමු 21 වෙනි සංශෝධනයේ පිළිබඳව මේ වෙනකොට ඉදිරිපත් වෙමින් තියෙන මතිමතාන්තර සහ අදහස් යෝජනා පිළිබඳව. නව අධිකරණ බන්ධනාගාර සහ ව්‍යවස්ථා කටයුතු පිළිබඳ අමාත්‍යවරයා වන විජේදාස රාජපක්ෂ මහතා විසින් මෙය කෙටුම්පත් කරනු ලැබුවා. ඉන් අනතුරුව මේ වෙනකොට එය මේ ගෙවිලා ගිය සතියේ සඳුදා කැබිනට් මණ්ඩලයටත් ඉදිරිපත් කළා තිබුණා. දැන් ඒක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නට නියමිතයි. එතනදී විශේෂතා විදිහට අපිට වාර්තාවන කරුණු මොනවද මේ 21 වෙනි සංශෝධනයට ඇතුළත් වෙන මනෝජ්?
විශේෂයෙන් මේ ද්විත්ව පුරවැසි භාවය සම්බන්ධයෙන් ප්‍රශ්නය මේ වෙලාවේ කරදියට ඇවිල්ලා තිබෙනවා. ඒකත් ප්‍රධාන කරගෙන තමයි 21 වෙනි සංශෝධනය ඉදිරිපත් කරලා තියෙන්නේ. ඉතින් ඊට දේශපාලන පක්ෂ සංවිධාන විවිධ අදහස් දක්වනවා. විශේෂයෙන්ම මේ වෙලාවේ පාර්ලිමේන්තුවේ බහුතරයක් තියෙන කොට්ටුව එහෙම නැත්නම් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මත දෙකක් දක්වන බවක් වාර්තා වෙනවා. එකක් තමයි ඒක කණ්ඩායමක් ජනාධිපතිවරයා ද්විත්ව පුරවැසිභාවය අයින් කරලා පාර්ලිමේන්තුවට ඇවිල්ලා වැඩ කරන්න යම් ආදර්ශයක් දුන්නා නම් ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තුව පැමිණෙන්න බෑ කියන කාරණය තවදුරටත් ඉදිරියට පවත්වාගෙන යන්න, ඒ වගේම ජනාධිපතිවරයා සතු විධායක බලතලයේ අම්මාකාරයකට කප්පාදු කරලා පාර්ලිමේන්තුවට බලය දෙන ක්‍රමවේදයක් ඇති කරන්න පොහොට්ටුව එක කණ්ඩායමක් කැමති. තවත් කණ්ඩායමක් මේකට විරුද්ධ බවක් පෙන්නන තියෙනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන ඇතැම් මන්ත්‍රීවරු කියන්නේ මේ වෙලාවේ 21 සංශෝධනයේ නෙමේ අවශ්‍යතාවය, ජනතාවට සහන දෙන්න ආර්ථිකය ගොඩනැගීමේ අවශ්‍යතාවයක් තියෙන හින්දා ඒවට ප්‍රමුඛත්වය ලබා දෙන්න ඕන කියලා ඔවුන්ගේ පැත්තෙන් කියනවා. එතකොට දැන් අපි දැක්ක ඊයේ සමග ජනබලවේගයේ පැත්තෙන් සඳහන් කරද්දී ඔවුන් කියන්නේ ජනාධිපතිවරයාගේ බලතල අනිවාර්යෙන් කප්පාදු කිරීමක් කරන්න අවශ්‍යයි, ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුවේ අමාත්‍ය දුර දැරීම ආදී කාරණා පිළිබඳව දවදා නියම කරන්න බෑ, ඒව නොකළ යුතු කාරණා හැටියට සමග ජනබලවේගයේ දකිනවා. ඊට පස්සේ ඊයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්මයා අධිකරණ ඇමතිවරයාට ලිපියක් මගින් දන්වලා තිබුණා ඔවුන්ගේ සහයෝගය ලබා දෙනවා කියලා 21 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට. එතකොට ව්‍යවස්ථාදායක සභාවක් පිහිටුවලා මාසයක් ඇතුළත නීති රීති බලාත්මක කරන්න, කමිෂන් සභා ස්ථාපිත කරන්න, අදාළ නීති රීති ක්‍රියාත්මක කරන්න, ඒ වගේ යෝජනා මේට ඇතුළත් කරන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යෝජනා කරනවා. ජනාධිපතිවරයාට ආරක්ෂක අමාත්‍ය ධුරය පමණක් දරන්න පුළුවන් විදිහට ව්‍යවස්ථා සංශෝධනය වෙන්න ඕන කියලා ඔහු යෝජනා කරලා තියෙනවා. ඒත් එක්කම යම් තාර්කික පදනමක් මත අමාත්‍යංශ 30ක් ස්ථාපිත කරන්න ඕන කියන වගේ යෝජනා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පැත්තෙන් කරලා තියෙනවා. ජනතා විමුක්ති පෙරමුණත් ඔවුන් කියන්නේ මේ වෙලාවෙත් යම් ආකාරයෙන් දේශපාලන සූදු සිද්ධ වෙනවා මේ තත්වයන් ඇතුලේ 21 සංශෝධනය ක්‍රියාත්මක කරන්න ඔවුන්ගේ සහයෝගය ලබා දෙනවා. ඊට අමතරව ඔවුන් යෝජනා කරලා තියෙනවා යම් යෝජනා කිහිපයක් ජනාධිපතිවරයාට සමාව දීමේ බලය ලබා දෙන්න, ද්විත්ව පුරවැසිභාවය පිළිබඳ කරුණු මන්ත්‍රීවරුන්ගේ වත්කම් විගණනය කරන්න අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන, ව්‍යවස්ථා සංශෝධනයකදී අන්තර්කාලීන විධිවිධාන විදිහට මේ දැනට තියෙන පාර්ලිමේන්තුවේ කාලය සම්බන්ධයෙන් යම් සීමාවක් ඇතුළත් කරන්න, මේ පාර්ලිමේන්තු දුර කාලයට පමණක් අදාළ වෙන විදිහට මේ ආදී යෝජනා කිහිපයක් ජනතා විමුක්ති පෙරමුණ පැත්තෙන් උත් කරලා ඔවුනුත් 21 සංශෝධනයට සහයෝග දෙන්න බලාපොරොත්තු වෙනවා. දැනට කැබිනට් මණ්ඩලයට විතරයි ඉදිරිපත් කරලා තියෙන්නේ, ඉදිරියේදී පාර්ලිමේන්තුවට මේ සංශෝධනය ගෙන්න බලාපොරොත්තුවක් තියෙනවා. නමුත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහයෝගය මේකට කොයි ආකාරයෙන් හිමි වෙයිද කියන එකේ තර්කයක් මේ වෙලාවේ තියෙනවා. ඔවුන් ඊට එතරම් කැමැත්තක් නොදක්වන බව විශේෂයෙන් ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධයෙන් කාරණය බැසිල් රාජපක්ෂ මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ රැඳී ඉන්නවා. ඔහුට අමරිකානු පුරවැසිභාවය තිබෙනවා. ඔහු පුරවැසිභාවය ඉවත් කරගන්න එතරම් කැමැත්තක් නැති බවක් පේන්න තියෙනවා. ඒක මත පදනම් වෙලා පොදු ජන පෙරමුණේ ඔහුට හිතවත් බැසිල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ කණ්ඩායම් විශ්වවිද්‍යාල සංශෝධනයට අකමැත්ත ප්‍රකාශ කරයිද කියන සාකච්ඡාවකුත් මේ වෙලාවේ සමාජයේ ඇති වෙලා තියෙනවා.
දැන් පාර්ලිමේන්තු සංහිතිය ගත්තාම බැසිල් රාජපක්ෂ මන්ත්‍රීවරයාට පක්ෂපාතී කණ්ඩායම් අපි නිකන් දල වශයෙන් ගත්තොත් සංඛ්‍යාත්මකව එය අනිත් කණ්ඩායම් අභිභවායන මට්ටමේ සංඛ්‍යාත්මක ප්‍රමාණයක්ද? මොකක්ද එතන තියෙන සංහිතිය සම්බන්ධව තියෙන තත්වය?
සංයුතිය සම්බන්ධයෙන් කතා කරනවා නම් පාර්ලිමේන්තුවේ 3/2 බහුතරයක් තිබුණු ආණ්ඩුවක් තමයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ ආණ්ඩුව. එතකොට බහුතර කණ්ඩායම ඉන්නේ ආණ්ඩුවත් එක්ක. නමුත් එතනත් කණ්ඩායම් දෙකක් මේ වෙලාවේ ඉන්නවා. එකක් තමයි බැසිල් රාජපක්ෂ හිටපු ඇමතිවරයාත් එක්ක කටයුතු කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ගොඩනගද්දී ඔවුන් ප්‍රාදේශීය සභා සහ පළාත් සභා නියෝජනය කරන මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත කණ්ඩායම. ඒ කණ්ඩායම පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී පාර්ලිමේන්තුවට ආවා. එතකොට ඒ කණ්ඩායම බැසිල් රාජපක්ෂ හිටපු ඇමතිවරයා කේන්ද්ර කරගෙන කටයුතු කරපු පිරිස. ඒ කණ්ඩායම 21 සංශෝධනයට අකමැත්ත ප්‍රකාශ කරන බව වාර්තා වෙනවා. ඒ කණ්ඩායමේ මතුවෙන මතය තමයි මේ වෙලාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන නෙමෙයි අවශ්‍ය, ජනතාවට සහය දීමයි අවශ්‍ය කියන එක. එතකොට ඒ කණ්ඩායම 21 සංශෝධනයට විරුද්ධ වේවි කියන අදහසක් තියෙනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන තවත් කණ්ඩායමක් ඉන්නවා. ඔවුන් සඳහන් කරන කාරණයක් තමයි ජනාධිපතිවරයා ද්විත්ව පුරවැසිභාවය ඉවත් කරලා යම් ආදර්ශයක් දීලා තමයි ජනාධිපතිවරණ මැතිවරණ සටනට ආවේ. එතකොට ඒ මත පදනම් වෙලා 21 සංශෝධනයට සහාය ලබා දිය යුතුයි කියන කණ්ඩායමක් ඉන්නවා. හැබැයි බහුතරයේ ඉන්නේ 21 සංශෝධනය මේ වෙලාවේ ක්‍රියාත්මක නොවිය යුතුයි කියන මතය කියලා අදහසකුත් තියෙනවා. අපිට ඒ ගැන පාර්ලිමේන්තුවේ මේ සම්බන්ධයෙන් ඡන්දයක් ප්‍රකාශ කරන අවස්ථාවේ තමයි සංඛ්‍යාත්මකව බලා ගන්න වෙන්නේ. නමුත් බහුතරය ඉන්නේ 21 සංශෝධනය ක්‍රියාත්මක නොවිය යුතුයි කියන මතය කියලා තමයි දැනට වාර්තා වෙන්නේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සම්බන්ධයෙන් සාකච්ඡා කරද්දී
සතියේ සිදුවුණු තවත් විශේෂිත කාරණාවක් විදිහට බොහෝ දිනකගේ අවධානයට ලක්ුණා යුද හමුදාපතිවරයා මාරුවීම සම්බන්ධව. අපි දන්නවා යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර තිබුණු සමීප සම්බන්ධතාවය. දැන් මෙය මාරු වෙන්න බලපාපු හේතු වන්නට පුළුවන් කියලා හිතන්නට උපකල්පනය කරන්න පුළුවන් සිදුවීමුත් පසුගිය කාලවකවානුවේදී අපිට වාර්තා වෙමින් තිබුණා. මේ ඇතම් වෙලාවට අපේක්ෂා කළ තත්වයක් විදිහටත් අපිට සලකන්න පුළුවන්, විශේෂයෙන්ම ඔය උද්ඝෝෂණවලදී හමුදාපතිවරයාගේ ක්‍රියාකලාපේ සහ පොලිස්පතිවරයාගේ ක්‍රියාකලාපේ සම්බන්ධව විවිධ මති මතාන්තර යොමුණු අවස්ථාවලදී. මා කැමති සත්‍ය තත්වයේ පිළිබඳව දැනගන්න. යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වාගේ තනතුරු මාරුණේ ඇයි? මොකද්ද හේතුව?
ඔව්, දැන් අපි දැක්ක පහුගිය 9 වෙනිදා අරලියගහ මන්දිරයේ ආශ්‍රිතවත් ගෝල් ෆේස් ආශ්‍රිතවත් සිදුවුණු පහර දීම, මේ සිද්ධිය අරඹයා විවිධ කණ්ඩායම් වලට චෝදනා එල්ල වුණා. පොලිසිය පැත්තට ඇඟිල්ල දික්ුණා, හමුදාව පැත්තට ඇඟිල්ල දික්ුණා. හේතුව තමයි මේ ගැටුම් පාලනය කරන්න මැදිහත් නොවුණායි කියන කාරණය. විශේෂයෙන්ම අපි මේ ගැන පහුගිය සති කිහිපේ කතා කළා. යම් විදිහට අරලියගහ මන්දිරය ආශ්‍රිතව අග්‍රාමාත්‍යවරයා රැඳී සිටපු වෙලාවේ උද්ඝෝෂණය කරපු කණ්ඩායම්, ඒ ස්ථානයේ අවහිර කරපු කණ්ඩායම් ඉවත් කරන්න හමුදාපතිවරයාටත් උපදෙස් දීලා තිබුණත්, නමුත් ඒවා ක්‍රියාත්මක නොවුනේ ඇයි කියන එක සම්බන්ධයෙන් සාකච්ඡාවක් ඇති වෙලා තිබුණා. අපි දැක්කා මේ 9 වෙනිදා ප්‍රහාරය එල්ල වුණු රාත්‍රියේ හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්මයා අරලියගහ මන්දිරයෙන් නික්ම ගියා. හැබැයි නික්ම යන මොහොත වෙනකම්ම ඒ ස්ථානයේ පිරිස් රැඳිමින් විරෝධතා දක්වපු බවක් වාර්තා වෙනවා. ඒ විරෝධතා පාලනය කිරීම සඳහා හමුදාව දක්වපු දායකත්වය ප්‍රමාණවත්ද කියන එක සම්බන්ධයෙන් යම් ප්‍රශ්නාර්ථයක් තියෙනවා. ඒත් එක්කම මේ ගැටුම් මර්ධනය කරන්න ක්‍රියාත්මක නොවීම පිළිබඳව පාර්ලිමේන්තු ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේදීත් සාකච්ඡා වෙලා තිබෙනවා. ඔබට මතකයි පොලිස්පතිවරයාත් පැමිණි සාකච්ඡාව. ඒකෙදි පොලිස්පතිවරයාට ඍජුව මන්ත්‍රීවරුන් ඊටපු ඇමතිවරුන් චෝදනා කරද්දි හමුදාව ක්‍රියාත්මක වුණු ආකාරය සම්බන්ධයෙන් ඇතැම් මන්ත්‍රීවරුන් ප්‍රශ්න කරලා තිබුණා. මේ සියල්ල ආරම්භය දැන් සිද්ධ වෙලා තියෙනවා. හමුදාපතිවරයාට හමුදාපති දුරයෙන් ඉවත්ව යන්න, යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී විදියට කටයුතු කරන විකුම් ලියනගේ යුද හමුදාපති දුරේ වැඩ බාර ගන්න නියමිතව තිබෙනවා ජුනි මාසේ 1 වෙනිදා ඉඳලා. ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා යුද හමුදාපතිවරයා නව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී විදියට එදා කටයුතු බාර ගන්න නියමිතයි කියලා තියෙනවා. ඔහු ඒ තනතුර දැන් බාර ගන්න බව ස්ථිරයි. යම් කතා කිහිපයක් පැතිරල ගියා, ඔහු ඒ තනතුරත් බාර ගන්න එකක් නැහැ කියලා එක කතාවක් ගියා. ටික කාලෙකට විතරක් බාර ගනී කියලා තව කතාවක් ගියා. දැන් කොහොම වුණත් ඔහු ඒ තනතුර බාර ගන්න නියමිත වෙලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි, දැන් මේ 9 වෙනිදා සිද්ධියෙන් ත්‍රිවිධ හමුදාවෙන් යන අතපසු වීමක් වුණාද මේ තත්වයන් මර්ධනය කරන්න? අර යම් සැකයක් තියෙනවා කියලා කියපු කාරණේ, ඒක කොහොමද වුනේ, හමුදාවේ නටපසු වීමක් වුණාද කියලා හොයන්න ජනාධිපතිවරයා විශේෂ කමිටුවක් පත් කරලා තියෙනවා. ඒ සිදුවීම් විමර්ශනය කරන්න, මේ ප්‍රචණ්ඩ ක්‍රියා වළක්වන්න, මැඩලන්න ත්‍රිවිධ හමුදාව අපෝසත් වුණේ ඇයිද කියන කාරණය. ඒකට හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ, හිටපු ගුවන් හමුදාපති ප්‍රශාන් ගුණතිලක, ඒත් එක්කම හිටපු හමුදාපතිවරයෙක් වන ජෙනරල් දයා රත්නායක, මේ කණ්ඩායම තමයි මේ කමිටුවට ඇතුළත් වෙන්නේ. මේ සිද්ධීන් සම්බන්ධයෙන් විමර්ශන පසුගියදා මේ කමිටුව පත් කරපු දවසේම ආරම්භ කරලා තිබුණා. ඒ හරහා ත්‍රිවිධ හමුදාව ක්‍රියාත්මක නොවීම සිද්ධ වුණා නම් ඒ යම් හේතුවක් මතද කියන කාරණා හොයාගනීවි. ඉතින් දැනට තියෙන තත්ත්වය අනුව හමුදාපතිවරයා දොරෙන් විශ්‍රාම යන්න නියමිතයි. පළවෙනිදා අලුත් හමුදාපතිවරයා විදිහට විකුම් ලියනගේ පත් වෙන්න නියමිතයි.
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති මාරුවක් පිළිබඳවත් තොරතුරු වාර්තා වෙනවා. මෙහි තියෙන තත්ත්වය මොකක්ද? ඇයි මේ වගේ දෙයක් සිද්ධ වෙන්නේ?
ඔව්, දැන් අපි දන්නවා පහුගිය දිනවල සිදුවුණු සිදුවීම් වලට පොලිසියටත් යම් ආකාරයකින් චෝදනාවක් එල්ල වුණා. ඒ සම්බන්ධයෙන් නැටැම් නිලධාරීන්ට රේව විමර්ශනත් ක්‍රියාත්මක වෙනවා. ඉතින් දැන් හේතුව මේකම කියලා නෙවෙයි, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් 3 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබා දීලා තියෙනවා. අපි දන්නවා අපරාධ හා රථවාහන දිශාව භාරව කටයුතු කරපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා විදිහට ස්ථාන මාරු කරලා තියෙනවා. දකුණු පළාත භාර වේටපු නියෝජ්‍ය ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති MDRS දමින්ද ඔහුට නැගෙනහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා දක්වා මාරුවක් ලබා දීලා තියෙනවා. ඒත් එක්කම නැගෙනහිර පළාත භාරව කටයුතු කරපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති LKWK සිල්වා ඔහුව අපරාධ හා රථවාහන දිශාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා විදිහට ස්ථාන මාරුවීම් ලබා දීලා තියෙනවා.
SBS ගුවන්විදුලිය ප්‍රවෘත්ති කාලීන සිදුවීම් සහ තොරතුරු ඔබ වෙත සමීප කරවයි. සම්බන්ධ වන්න SBS සිංහල ගුවන්විදුලිය සමග sbs.com.au/sinhalese.
ශ්‍රී ලංකාවේ තතු වෙති පිළිබඳව කතා බහ කරමින් සිටින මේ අපේ සාකච්ඡාවට මීළඟට මම එකතු කරගන්නට කැමැති ශ්‍රී ලංකාවේ වත්මන් මහ බැංකු අධිපතිවරයා නන්දලාල් වීරසිංහ මහතාගේ තනතුර සම්බන්ධව මතුව තියෙන ගැටලුකාරී තත්ත්වය පිළිබඳව මනෝජ් අපිට මේ වාර්තාවල තොරතුරු වලට අනුව අගමැතිවරයා යම් උත්සාහයක නියැලෙනවායි කියලා වාර්තා වෙනවා කලින් හිටපු මහ බැංකු අධිපතිවරයා නැවතත් තනතුරට රැගෙන එන්න. මොකද්ද මේ අගමැතිවරයා කරන්න උත්සාහ කරන්නේ?
ඔව් දැන් එහෙම අදහසක් පෞගේ කාලේ පැතිරුණා. දැන් නන්දලාල් වීරසිංහ මහ බැංකු අධිපතිවරයා පත් වෙන විට ඊටම මුදල් ඇමතිවරයා නෙමෙයි දැන් මුදල් අමාත්‍යවරයා විදියට කටයුතු කරන්නේ. පෞගේ සතියේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්මයා මුදල් ඇමතිවරයා විදියට දිවුරුම් දුන්නා. ඒ දිවුරුම් දීමත් එක්ක මුදල් අමාත්‍යාංශය හා සම්බන්ධ ආයතනවල තනතුරුවල වෙනසක් වේවිද කියලා යම් අදහසක් ගියා. එතන යම් රාවයක් තිබුණා. එතකොට ඊටපු මහ බැංකු අධිපතිවරයෙක් වන ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහ බැංකු අධිපති තනතුරට පත් කරාවිද කියලා සමාජයනුත් ඒ පිළිබඳව යම් කාරණා සාකච්ඡා වෙන්න ගත්තා. වර්තමාන මහ බැංකු අධිපතිවරයා පිළිබඳව සමාජයේ යහපත් ප්‍රවණතාවක් තියෙනවා. ඉතින් ඒ හින්දා ඔහු ඉවත් නොකළ යුතුයි කියන වගේ අදහසුත් ක්‍රියාත්මක වුණා. එහෙම ඉවත් වීමක් තාම එහෙම සිද්ධ වෙලා නැහැ. ප්‍රසිද්ධියේ පිළිබඳව සාකච්ඡා වෙලත් නැහැ. කොහොම වුණත් ජනාධිපතිවරයා මුණගැහිච්ච වෙලාවේදී මහ බැංකුවේ කාර්යභාරය ස්වාධීන ඉදිරියට කරගෙන යන්න පූර්ණ සහයෝගය ලබා දෙන බව ජනාධිපතිවරයා සඳහන් කරලා තිබුණා. මහ බැංකු අධිපතිවරයාත් මූල්‍ය මණ්ඩලයේ සමාජිකයෙක් වුණු සංජීව ජයවර්ධන මහත්මයාත් කොළඹ ජනාධිපති මන්දිරයේදී තමයි ජනාධිපතිවරයාත් එක්ක මේ සාකච්ඡාව කරලා තිබුණේ. පත්තුණු කෙටි කාලය ඇතුලේ මූල්‍ය අර්බුදය පාලනය කරන්න යම් ආකාරයෙන් යහපත් අතට හරවන්න මහ බැංකු අධිපතිවරයා ගත්තු ක්‍රියාමාර්ග ජනාධිපතිවරයා යම් පැසසීමකට ලක් කරලා තියෙනවා. ආර්ථික ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගේ දායකත්වය අරගෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලෝක බැංකුව මූල්‍ය ආයතන සමග සාකච්ඡා කරලා ගෙන යන වැඩපිළිවෙල යම් සාර්ථක ප්‍රගතියක් ඇති කරගෙන තියෙනවා කියලත් මහ බැංකු අධිපතිවරයා මේකෙදි සඳහන් කරලා තියෙනවා. උද්දමනය පාලනය කරන්න, ආර්ථික ශක්තිමත් භාවයක් වෙනුවෙන් ක්‍රියාත්මක කරන්න යම් සාධනීය දායකත්වයක් දක්වපු බව ඔවුන්ගේ පැත්තෙන් පැහැදිලි කරලා තියෙනවා. ජනාධිපතිවරයාත් රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් වුණත් මැදිහත් වීම සිද්ධ කරලා ඔවුන් කරගෙන යන කාර්යභාරය ඉදිරියට කරගෙන යන්න සහයෝගය ලබා දෙන බව ජනාධිපතිවරයා මහ බැංකු අධිපතිවරයාට සඳහන් කරලා තියෙනවා.
එතකම අවධානයට ලක් කළ යුතු කාරණාවක් බවට පත්වෙනවා අගමැතිවරයාගේ මේ මොහොතේ ආර්ථික අපේක්ෂාවන් මොනවද කියලා, ආර්ථික සැලැස්ම මොනවද කියලා. ඔහු යම් කාරණා කිහිපයක් පිළිබඳව ඔහුගේ තනතුරු පත්වීම ලබා ගන්න අවස්ථාවේදී සඳහන් කිරීමක් කළා. IMF සමග සිදු කරන සාකච්ඡා, ලෝකයේ විවිධ අනිකුත් රටවල් වලින් ලබා ගන්නා වූ ආධාර පිළිබඳව ඔහු එක්තරා අන්දමකින් සඳහන් කළා. මේ මුදල් අච්චු ගැසීම පිළිබඳව චෝදනා එල්ල වුණාට මේ පැවති රජයට ඒක කරන්න සිද්ධ වෙනවා කියලා. දැන් මේ වගේ කාරණා සම්බන්ධව මේ වෙනකොටත් ඔහු ඉන්නේ ඒ මතයේද? ඒ සම්බන්ධව අලුත් අදහස් ඔහු ඉදිරිපත් කළා තියෙනවද? අපි දැනගන්න කැමති අලුත් තොරතුරු මනෝජ්.
ඔව්, ඉදිරියේ අයවැයක් අරගෙන අග්‍රාමාත්‍යවරයා බලාපොරොත්තු වෙනවා විදේශ පුවත් සේවා සමග යම් ආකාරයෙන් දක්වපු අදහස් වලදී එතුමා මතු කරපු කාරණා ඉදිරිපත් වුණා. ඉස්සරහ දවස්වල ආර්ථිකයේ බරපතල නිසා උද්ඝෝෂණ වැඩි වෙන්න පුළුවන්. රටට රුපියල් ආදායමවත් නැහැ. හින්දා අලුතින් රුපියල් ට්‍රිලියනයක පමණ මුදලක් මුද්‍රණය කරන්න අවශ්‍ය වෙනවා. ඉදිරි මාසවල උද්ධමනයේ 40% දක්වා ඉහළ යන්න පුළුවන්. අප්‍රේල් වල 33.8%, මාර්තු වල 21.5% ඉහළ ගිය උද්ධමනයක් තියෙන්නේ. ඉදිරියේ තවත් ඒක වැඩි වෙන්න පුළුවන් කියලා ජනතාවට සහන සපයන්න මුදල් ඉතිරි කරගන්නකොට රාජ්‍යංශයේ වියදම් විශාල වශයෙන් කපා හරිනවා කියලා අග්‍රාමාත්‍යවරයා සඳහන් කරලා තිබුණා. සෞඛ්‍ය අධ්‍යාපන අමාත්‍යාංශවල හැර අනෙක් සියලු අමාත්‍යාංශවල වියදම් 100% විශාල ප්‍රමාණයක් කපාදු කරන්න සිද්ධ වෙනවා. ඒ ඉතිරි වෙන මුදල් ජනතාවට සහන සලසන්නේ යොදා ගන්නවා. අග්‍රාමාත්‍යවරයාගේ වැසීර්ෂයට වෙන් කරලා තියෙන මුදලින් 50% අඩු කරන්න අග්‍රාමාත්‍යවරයා දැනටමත් තීරණය කරලා තියෙනවා කියලා ඔහුගේ පැත්තෙන් සඳහන් කරලා තිබුණා. එකම පිටරටවල ඉන්න මිතුරන්ගෙන් ආධාර ලබාගෙන රටේ ආහාර සැපයුම පවත්වාගෙන යන්න උත්සාහ කරනවා. ඊටකම ලබන සතිය චීන තානාපතිවරයා හම්බ වෙලා පොහොර සහ බෙහෙත් ලබා ගැනීමේ වැඩපිළිවෙලකට යන්න සූදානම් වෙනවා කියලා අගමැතිවරයා සඳහන් කරලා තිබුණා. ඊට අමතරව දැන් මේ වෙලාවේ තියෙන අර්බුදයෙන් ගොඩ එන්න එක්ව ආධාර ලබා දෙන්න ජපානය ඉන්දියාව එකඟතාව පළ කරලා තියෙනවා. කෝට් සමුළුවට සමගාමීව ටෝකියෝ නුවරදී ඉන්දියාවේ අගමැතිවරයයි ජපාන අගමැතිවරයයි යම් සාකච්ඡාවක් තිබිලා තියෙනවා. එහිදී අමෙරිකාව, ඉන්දියාව, ජපානය, ඔස්ට්‍රේලියාව කියන රටවල්වල ප්‍රමුඛත්වයෙන් ලංකාවට විදේශ ආධාර දෙන රටවල එකතුවක් බිහි කිරීමට අග්‍රාමාත්‍යවරයා යෝජනාවක් කරලා තියෙනවා. කොමුණත් ඉන්දියාවත් ජපානයත් දැනට එකතු වෙලා ලංකාවට ආධාර ලබා දෙන්න එකඟතාවයකට ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒව තමයි ගෙවුණු සතිය ආර්ථිකය සම්බන්ධයෙන් අපිට අහන්න ලැබුණු විශේෂ කාරණා.
අවසාන වශයෙන් දැනගන්න කැමති අර ගෝඨා ගෝගම සහ මේ මයිනා ගෝගම මේ කියන මේ උද්ඝෝෂණ පැවැත්වුණු ස්ථානවලට ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධව චෝදනාවක් එල්ලුණානේ හිටපු අගමැතිවරයාට මහින්ද රාජපක්ෂ මහතාට. ඔහු ඒ සම්බන්ධයෙන් කැඳවීමක් කරලා තිබුණා CID එකට ප්‍රකාශයක් ලබා දෙන්න කියලා. CID එක ප්‍රකාශ ලබා ගත්ත කියලා තොරතුරු වාර්තා වුණා. මොනවද එහිදී හිටපු අගමැතිවරයා සඳහන් කරලා තිබුණේ?
ඔව්, නීතිපතිවරයාගේ උපදෙස් පරිදි මහින්ද රාජපක්ෂ මහත්මයාගේ කොළඹ එතුමා රැඳී සිටින ස්ථානයේදී තමයි මේ ප්‍රකාශය ලබාගෙන තිබුණේ. අර්ලිගහ මන්දිරයට පොහට්ටුවේ ආධාරකරුවන් ගෙනැල්ලා මහින්ද රාජපක්ෂ මහත්මයා අගමැති ධුරයෙන් ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් ඔහුට යම් ගෞරවනීය සමුගැනීමක් ලබා දෙන්න සූදානම් වෙලා තිබුණා. මේ රැස්වල හිටපු පිරිස අමතපු හිටපු අග්‍රාමාත්‍යවරයා අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් වෙන බවක් ශ්‍රීජෝ සඳහන් කරේ නැහැ. මේ එකතු වෙලා හිටපු පිරිසකින් ඔහු ඇහුවේ අගමැති ධුරයෙන් යන්න ඕනද කියන ප්‍රශ්නයකින්. මෙවැනි තත්වයක් ඇතුලේ මේ ප්‍රහාරයට යම් පෙළඹවීමක් සිද්ධ වුණාද කියන එක සමාජයෙන් සාකච්ඡා කරා. හිටපු අගමැතිවරයාට චෝදනා කරා මේ ප්‍රහාරයට ඔහු වරදකරුවේ ඔවුන් ඇතුළු කණ්ඩායම අත්අඩංගුවට ගත යුතුයි කියන තැනට පවා මේ පෙළඹවීම සිද්ධ වුණා. කොහොම වුණත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හමු හිටපු අගමැතිවරයා කියලා දෙන්නේ මම හිටියේ පාක්ෂිකව අමතලා යන්න මේ වගේ තත්වයක් ඇති වෙනවා කියලා දැනගෙන ඉතින් කිසිම පාක්ෂිකේ අර්වේගා මන්දිරයට කැඳවන්නේ නැහැ. තමා මෙවැනි දෙයකට කිසිම පෙළඹවීමක් කරන්නේ නැහැ. එහෙම සිද්ධියක් වෙන බව දැනගෙන හිටියනම් ඒක වළක්වනවා කියලා එතුමා සඳහන් කරලා තිබුණා. ඉතින් මේ අපරාධ පරීක්ෂණ නිලධාරීන්ට දුන්නු ප්‍රකාශයට අදාළව පූර්ණ සටහනක් නීතිපතිවරයාට ඉස්සරහට ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා කියලා සඳහන් වෙනවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්. ඊට පස්සේ නැවත වරක් මහින්ද රාජපක්ෂ හිටපු අග්‍රාමාත්‍යවරයාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශයක් ලබා ගනීවි කියලා වාර්තා වෙනවා.
සූතිවන්ත වෙන ගමන් ඔබට සමුදීම සටහන් කරනවා මනෝජ්. බොහෝම ස්තුතියි මේ ගෙවෙන ගිය සතියේ ශ්‍රී ලංකාවේ සිදුවුණු දේශපාලනික තත්ත්වීති පිළිබඳ විග්‍රහයට එකතු වීම පිළිබඳව. එමනම් අපි හමුවෙමු ලබන සතියේ සඳදා. ආයිබෝවන්.
බොහොම ස්තුතියි දිලෘක්ෂි. ආයිබෝවන්.
මේ වගේ තවත් තොරතුරු දැනගන්න කැමතිද? එහෙමනම් Apple Podcast, Google Podcast, Spotify හෝ ඔබගේ podcast ලබා ගන්න ඕනෑම මාධ්‍යකින් අපට සවන් දෙය හැකේ.